Honorable Dr. Upali Panilage, you have 13 minutes to speak on this debate.
Garu Niyojya Kathanayakathumani, ada dina vivadayata yomu karala thiyena visheshayenma Regu Aajñapanathe niyoga sansodhane pilibandawa visheshayenma e osse ape samaajaya pennagilla thibena mudal visuddhikaranaye saha twastavadayata mudal sapeema pilibanda e kaarana pilibandawa karunu kīpayak saakatcha karanna kamathi. ඒ කරුණු සාකච්ඡා කරන්නට කැමත පෙර මම සඳහන් කරන්න කැමතියි අර කලින් කියපු යම් යම් කරුණු විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව වර්තමාන රජයේ ප්‍රතිපත්තිය තමයි නිදහස් සෞඛ්‍ය ඒ වගේම ප්‍රාථමික සෞඛ්‍ය ගොඩනැන්වීම ඒ සඳහා පසුගිය වසර කීපය දිසා අවධානය යොමු කිරීමේදී විශේෂයෙන්ම 2025 වර්ෂයේදීත් 2026 වර්ෂයේදීත් අපි රුපියල් බිලියන 400කට වඩා වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අපි වැය කරලා තියෙනවා. අපි ඒ නිසා යම් යම් තැන්වල හුදකලා සිද්ධි නෙමෙයි සමස්තයක් විදිහට අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටීම සඳහා කටයුතු කරන්නට කටයුතු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අර සඳහන් කරා අපේ ජනාධිපති නීතිඥ උපුල් කුමාරපිරුම් මහතා කියන්නේ අපේ පසුගිය මැතිවරණයේදී ජාතික ජනබලවේගයෙන් ඡන්දයේ ඉල්ලපු මහත්මයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතුමාගේ මලගෙදර තමයි අපේ නියෝජ්‍ය අමතුතුමා ගියේ. ඉතින් ඒ නිසා දනගාගෙන කවුද ගියේ කියලා ඒ ගියේ දනගාගෙන අපේ ඡන්දයේ ඉල්ලපු අපේ ජනාධිපති නීතිතුමාගේ ගෙදරට කවුද කියලා මම හිතන්නේ රටේ ජනතාව දැක්කා. ඒ නිසා මම ඒ පිළිබඳව වැඩි කතා කරන්න යන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම අද අපි මේ සාකච්ඡාවට ගැනෙන 2025 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග ඉතාම වැදගත් අපේ සමාජයට. මේක වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා අපේ රටට විදේශයන් උපයලා මුදල් ගලාගෙන එීමේදීත් ඒ වගේම අපේ රටේ උපයන මුදල් පිටරටවල් වලට නැවත යම්කිසි ප්‍රමාණයක් විවිධ ක්‍රමවලින් නැවත පිටකර හැරීමේදීත් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් මේ සිදුවීම හරහා අර නීත්‍යානුකූල නොවන විධිමත් නොවන මූල්‍ය ආර්ථිකයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ සමාජයේ ගොඩනැගිලා තියෙනවා අපේ රටේ ගොඩනැගිලා තියෙනවා. මෙන්න මේ නීත්‍යානුකූල නොවන ඒ අනීතික මූල්‍ය ආර්ථිකය නියාමනය කිරීම තමයි මේ සංශෝධනයේ අපි ප්‍රධානතම අරමුණ වෙන්නේ. අපි දන්නවා පසුගිය දශක කිහිපයේ මේ නීත්‍යානුකූල නොවන ක්‍රම මගින් විශේෂයෙන්ම විදේශ රටවල් වල සිට මෙරටට මුදල් ගෙන ඒමත් ඒ වගේම මෙරටින් පිටරටට මුදල් පිටකර හැරීමත් සාමාන්‍යකරණය වෙලා තිබුණා. දැන් සාමාන්‍ය සමාජයේ උණ්ඩියල් හවාලා වැනි ක්‍රම ජනතාවක් දන්නේ නැහැ මේවා නීති විරෝධී කියලා. ඒ හැබැයි මේවා කරන අය නම් දන්නවා. නමුත් මේ සාමාන්‍ය ජනතාව අතරත් මේවා අර නීත්‍යානුකූල නොවන කියන තත්වයට අද වෙනකොට එහෙම මතයක්වත් නිර්මාණය වෙලා නැති තත්වයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි තියෙනවා. අන්න ඒ නිසා විශේෂයෙන්ම මේ හරහා ඇතිවන බලපෑම අර අපේ රටේ අනීතික ආර්ථිකයක් මූල්‍ය ආර්ථිකයක් ගොඩනගෙනවා වගේම මෙලෙස මේ පැමිණෙන මුදල් අනීතික ක්‍රියාවලට භාවිතා කිරීම පසුගිය දශක කීපේ පුරාම අපේ සමාජයේ අපි අත්විඳ තත්ත්වයක්. අන්න ඒ නිසා ඒක වළක්වා ගැනීමත් අපි වගකීතු රජයක් විදිහට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒක අනිවාර්ය සාධකයක් බවට අද සමාජයේ අපිට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දැන් මේ මුදල් විසුද්ධිකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ වශයෙන් අපට තිබෙන ඒ ඇගෙයීම ඉතාමත් හොඳ තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් අපි මේ මුදල් විදේශීය රටවල් වල සිට මෙරටට ගෙන ඒමත් ඒ වගේම අපේ රටේ සිට වෙනත් රටවල් වලට මුදල් සංගමනය සම්බන්ධයෙන් උත් අපේ රටේ තියෙන නියාමන රෙගුලාසි ප්‍රමාණවත් නොවීම අපේ රටේ ඒ ආර්ථික වශයෙන් අපි වෙනත් ආයතනත් එක්ක නෙගෝසියේෂන් වලට යනකොට ජාත්‍යන්තර ආයතනත් එක්ක ගනුදෙනු කරන යනකොට අපිට ඒක ඉතාමත් නිසේධනීය විදිහට බලපානවා. ඒක එක පැත්තක් විතරයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් ඊට වඩා ඉතාමත් බරපතල වෙන්නේ මෙන්න මේ විදිහට අනීතික විදිහට මුදල් සැරිසරණය හරහා ඒ මුදල් කොහෙටද ගමන් කරන්නේ කියන එක පිළිබඳව සමාජයේ විශාල සාකච්ඡාවක් ගොඩනැගිලා තිබෙනවා. මේ සාකච්ඡාව කොතරම් පුළුල් වෙලා තියෙනවද කියන එක ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අනීතිකව මුදල් හෙව්වට පස්සේ ඒ මුදල් නැවත ආයෝජනය කරන්නේ කොහෙද කියන එක පිළිබඳව හෙළිදරව් කිරීමට බොහෝ වෙලාවට මේ අනීතිකව මුදල් උපයන අය අසමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි පහුගිය කාලේ අපිට අහන්න ලැබුණේ සමහරකට ප්‍රසිද්ධ වෙච්ච සිදුවීම් ගත්තොත් මල්වානේ වෙන්න පුළුවන්, ඔරුතොට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාතර බවුන්සිල් වල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කතරගම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොළඹ බොරැල්ල වෙන්න පුළුවන්, අපිට ඉඩම් එහෙම නැත්නම් වෙනත් නිවාස මන්දිර හදපුවා මේවා අයිතිකාරයෝ නැති තත්ත්වයට පත් වුණා. මේ අයිතිකාරයෝ නැති දේපල කොහොමද සමාජයේ තියෙන්නේ? අයිතිකාරයෝ නැති දේපල නිර්මාණය වුණේ කොහොමද? ඒ අයිතිකාරයෝ නැති දේපල නිර්මාණය වුණේ මෙන්න මේ විදිහට අනීතිකව මුදල් උපයපු නිසා. අන්න ඒ නිසා මේ අනීතිකව මුදල් උපයන්න පුළුවන්කම තිබෙන්නේ කාටද? මේ අයිතිකාරයෝ නැති දේපල පහුගිය කාලේ හෙළිදරව් වුණේ කාගේද? මේවට දේශපාලන සම්බන්ධකම් තිබුණා. හිටපු දේශපාලක ප්‍රබලයන්ගේ නම් මේවත් එක ඇඳිලා තිබුණා. අන්න ඒ නිසා මේවා නියාමනය කිරීම අද අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අනීතික ලෙස මුදල් ලැබීමත්, ඒ වගේම ඒ හරහා අනීතික විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට යොමු වීමත්, ඒ එක්කම අපරාධ පාතාලය මේ සඳහා භාවිතා කිරීමත් කියන අර අපරාධ රාජ්‍ය නිර්මාණය කිරීම සඳහා මෙන්න මේවැනි මේ රෙගුලාසි අපිට ශක්තිමත් නොවීම කිසියම් ආකාරයකට බලපාලා තිබුණා. අන්න ඒ නිසා ඒවා නියාමනය කිරීම අපිට ඉතාම වැදගත්. මේ තත්ත්වය කොතරම් දුරට සංකීර්ණ වෙලා තියෙනවද කියලා කිව්වොත්, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෑත කාලේ අපිට වාර්තා වුණා අර අයිතිකාරයෝ නැති දේපල විතරක් නෙමෙයි, සමහර වෙලාවට අත්අඩංගුවට ගත්තු සැකකාර පුජ්‍යලීන් මරා දැමීමටත් නොමරා සිටීමටත් මෙන්න මේ මුදල් භාවිතා කරනව බව පහුගිය කාලේ සමාජයේ කතිකාවතක් ගොඩනැගුණා. ඒ පිළිබඳව සැකකරුවන් මේ වෙනකොට අත්අඩංගුවට අරන් තියෙනවා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින්. ඒ නිසා සමාජයේ වෙලාගෙන තියෙන මේ අපරාධ රාජ්‍ය, ඒ වගේම මේ පාර රාජ්‍ය මේ ස්වභාවය සම්පූර්ණයෙන්ම මෙන්න මේ අනීතික කටයුතු නිසා අපේ සමාජයේ වෙලාගෙන තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක වැළැක්වීම සඳහා අපිට විශේෂයෙන්ම මේ වගේ රෙගුලාසි අවශ්‍යයි, අපිට නීති අවශ්‍යයි, ඒ වගේම ජාත්‍යන්තර වගේ වශයෙන් ඒ ඇගීම් ලබා ගැනීම සඳහා අපිට මේ රෙගුලාසි අවශ්‍යයි. ඒ නිසා මේ අද දින ඉදිරිපත් කරන මේ සංශෝධන විශේෂයෙන්ම අපේ සමාජයේ වෙලාගෙන තිබෙන ඒ අපරාධ වැළැක්වීම සඳහා, ඒ වගේම මත්ද්‍රව්‍ය අපරාධ පාතාල ඒ සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙන ඒ රාජ්‍යයේ ඒ ස්වභාවය ඒ පැතිරීම වැළැක්වීම සඳහා ඉවහල් වෙන බව විශේෂයෙන්ම මම මෙහිදී සඳහන් කරන්න කැමතියි. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද විශේෂයෙන්ම තවත් ඉතා වැදගත් පනතක් අපි මෙතන සංශෝධනය කරනවා. ඒ තමයි අපේ රේගු ආනයන බදු පිළිබඳ සංශෝධනය. අපි දන්නවා අපේ භාණ්ඩාගාරයට මුදල් එන ප්‍රධානතම මූලාශ්‍ර තුනක් තිබෙනවා. ඒ මූලාශ්‍ර තුන අතර ප්‍රධානතම මූලාශ්‍රයක් තමයි ශ්‍රී ලංකා රේගුව. අපි දන්නවා ඊට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් තමයි භාණ්ඩාගාරයට ප්‍රධාන වශයෙන් මුදල් එන්නේ. මේ මුදල් ගලාගෙන යෑමේදී ඒ මුදල් තමයි අපේ රටේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට, ප්‍රවාහනයට, ඒ වගේම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාම සඳහා වැටුප් සහ දීමනා ගැනීම වැනි ඒ සියලු කටයුතු සඳහා අපි භාවිතා කරන්නේ. අන්න ඒ නිසා අපිට මේ රේගුව හරහා එන මුදල් අපි නිසි ලෙස කළමනාකරණය කරන්න ඕන. ඒ මුදල් ලැබීම් අපි නිසි ලෙස නිසි විදියට ඒවා අපි ලබා ගැනීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි අපි පනව ගන්න ඕන, ඒවා ක්‍රියාත්මක කරන්න ඕන. අන්න ඒ වෙනුවෙන් තමයි මේ අපි මේ තීරු බදු, ඒ වගේම ඒ රේගු ආඥාපනත හරහා ඒ බදු ක්‍රමය සරල කිරීම සඳහා මේ රෙගුලාසි අපි අද පනවනු ලබන්නේ. විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමති කරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය වසර තමයි ලංකා ඉතිහාසයේ රේගුව වැඩිම ආදායමක් උපයගත්තේ. අපි පසුගිය වසර තුන ගත්තොත් 2023 වර්ෂයේදී ශ්‍රී ලංකා රේගුව උපයගත්තේ රුපියල් බිලියන 970යි. 2024 වර්ෂයේදී රුපියල් බිලියන 1533යි. නමුත් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 2557ක් උපය ගත්තා. අන්නේ උපය ගන්න පුළුවන් වුණේ මේ අපි කාර්යක්ෂමව මේ කළමනාකරණය කරපු නිසාත් මෙන්න මේ බදුකම ක්‍රමයෙන් අපි සරල කර ගැනීමත් හරහා මේ ගත වෙච්ච මුල් මාස 6 තුල විතරක් 2026 වර්ෂයේදී රුපියල් බිලියන 1773ක් උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වුණා. ඒ කියන්නේ අලුතෙන් බදු පනවන්න නැතුව අලුතෙන් අපි ක්‍රම හඳුන්වා දෙන්න නැතුව කාටවත් වෙන බදු බරක් පටවන්න නැතුව බදු ආදායම වැඩි වෙනවා කියලා කියන්නේ අන්න අපි ක්‍රමානුකූල කරලා තියෙනවා. ඒ වගේම මේ ආයතන කාර්යක්ෂම කරලා තියෙනවා. ඒ ආයතනවල සේවය කරන නිලධාරීන් ඒ කාර්ය මණ්ඩලය ඉතාමත් උද්‍යෝගයෙන් වැඩ කරනවා. අන්න එහෙම වැඩ කිරීම හරහා තමයි අපිට හැකියාවක් ලැබෙන්නේ ඒ බදු ආදායම් නිසි ලෙස උපයා ගන්න. අන්න එහෙම උපයා ගන්නා බදු ආදායම තමයි නැවත පෙරලා ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් භාවිත කරන්නේ. ඒ නිසා මේ රේගු බදු සරල කිරීම හරහා අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අන්න සාධාරණ බදු ක්‍රමයක් අපේ රට හඳුන්වා දෙන්න. පළමුවෙන් අපි ඒක මේ වෙනකොට ඉටු කරමින් ඉන්නවා. දෙවැනි එක තමයි අපේ රජයේ ආදායම් වැඩි කරගන්න. රජයේ ආදායම් වැඩි කරගත්තට පස්සේ ඒ ආදායම් පෙරලා ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා භාවිත කරනවා. ඒ වෙනුවෙනුත් මේක අපිට ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි මේ බදු සරල කිරීම හරහා අපි අපේක්ෂා කරනවා අපේ දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න. තමීට කලින් කතා කරා අල ගොවියන්ගේ ප්‍රශ්නයක් පිළිබඳව කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ ගොවියන් පිළිබඳව අපි ඉතාම සංවේදී. අපි ගොවිතැන පිළිබඳ අපි දන්නවා අපේ රටේ සාමාන්‍යයෙන් 24%ක් විතර කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන්නේ. අපි අල ගොවියන් ගැන කල්පනා කරන්න ඕන. අපි දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරගන්නවා වගේම අපි පාරිභෝගිකයන් ගැන හිතන්නත් ඕන. ඒ නිසා දේශීය වශයෙන් අපේ නිෂ්පාදනය ආරක්ෂා කරගන්න ගමන්ම සමස්ත රටේම ඉන්න ජනතාවගේ පරිභෝජනය ගැනත් හිතලා තමයි අපි තීරණ ගන්න ඕන. ඒ නිසා අපි මෙන්න මෙතන විශේෂයෙන්ම අපි දේශීය කර්මාන්ත දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමත් මේ බදු ප්‍රතිපත්ති හරහා අපි අපේක්ෂා කරනවා. ඒ නිසා ඒ අරමුණු තුනම ඉටු කර ගැනීම වෙනුවෙන් තමයි අපි මේ මුදල් රෙගුලාසි අද මේ සම්මත කර ගැනීමට යොමු කරලා තියෙන්නේ. මේ සරල බදු ප්‍රතිපත්ති හඳුන්වා දීම හරහා අපි අපේක්ෂා කරනවා විශේෂයෙන්ම ඒ කර්මාන්තකරුවන්ට, ඒ වගේම ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට ඉතාමත් පහසුවෙන් කලින් තිබුණා වගේ ලිපි ලේඛන ගොඩක් කරන්න නැතුව, ඒ කියන්නේ කලින් තිබුණු සෙස් ඒ වගේම පැල් වගේ ඒ බදු ක්‍රමයෙන් ඉවත් කරලා එක තනි බදු ක්‍රමයක් බවට ගෙනලා බදු සරල කරනවා. ඒ හරහා අපි ක්‍රමානුකූලව වැඩිපුර ආදායමක් උපයා ගන්නවා. අන්න ඒ හරහා අනිත් පැත්තෙන් අපි දේශීය කර්මාන්ත නගා සිටීම සඳහා මේ රේගු බදු සංශෝධනය හරි අපි අපේක්ෂා කරනවා. ඒ තුළින් නැවත පෙරලා ජනතාවට ප්‍රතිලාභ ලබා දීම තමයි අපේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් මේ අද ඉදිරිපත් කළ තියෙන සංශෝධනත්, ඒ වගේම හෙට දවසේ අපි සම්මත කර ගැනීමට අපේක්ෂා කරන මුදල් විශුද්ධීකරණයට අදාළ ඒ රෙගුලාසිත් ප්‍රයෝජනවත් වෙන බව සඳහන් කරමින් මම අවසන් කරනවා. බෙහෙවින් ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ